ஸ்ரீ லங்கா பிரஜாத்தாந்திரிக சமாஜ்வாதி ஜனராஜே ஆண்டுகை விவஸ்தாவே 157 ஹய விவஸ்தா பிரகாரவு திதா தானமே முதல் வர்ஷே சந்தா விகனகாதிபதி வரையாகி வார்த்தாவே தேவனி காண்டே தாட் தானமே விஸ்ஸ விஷேக சா விஸ்தேக்கியான கொட்டஸ் தேவனி காண்டே தஹய 11 சா நவவனி காண்டே 11 12 13 14 சா 15 என கொட்டஸ் நம்ம எதிர்பார்த்து கரம்
சபாநாயகத்துமனி பொது வியாபார பிரிவின் காரக சபா விசயம் பாலிமின் எதிர்பார்த்து கண்ட வார்த்தாவே பரிசர அமாத்தியாசே மத்திய பரிசர அதிகாரிய சம்பந்த கருண பிரிபந்த பாலிமிட்டி ஸ்தாவர நியோக 124 பிரகார நிரீட்சண சா கனுடபு கிரியா மார்க பிரிபந்த வார்த்தா மாம் எதிர்பார்த்து கரமி மே வார்த்தா பொது வியாபார பிரிபந்த காரக சபாவ வித எமுகலிச்சுவை மம யோஜனா கரமி
கருவாபில் கர்மாந்த மத்துவா
ගරු කථානායකතුමනි 2018 වර්ෂය සඳහා සීමා සහිත හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත විමකල යුතුය යෝජනා කරමි.
සංචාරක ඇමතුමා
ගරු කථානායකතුමනි 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත විමකල යුතුයයි මම යෝජනා කරමි.
ගරු කාරක සභා වාර්තා පිළිගැනීම ගරු මහින්ද රාජපක්ෂ
නාලගොඩේ
නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුපත සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථා සංශෝධන පටන් කෙටුපත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම කේලි ආරම්භ කළ මැතිතුමා පැමිණ නැහැ. අනුප පැස්කුවල් මැතිතුමා
කරු කථානායකතුමනි කළුතර නාගොඩ පස්වන පටු මග අංක 47 දරන ස්ථානයෙහි පදිංචි හේමසිරි මාපලගම මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද බදුරලිය කඹුරාවල හොරහේන පාර අංක 56 දරන ස්ථානයෙහි පදිංචි MSU මදුශංක මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නමි.
2021 මැයි 13 වන පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. 2021 මැයි 13 වෙනිදා පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු වෙනද කාර්ක සභාව රැසීමේ තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. නොපැමිණීම පිළිබඳව යෝජනා ත්‍රිකුණාමලයේ මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජෝවරදම් සම්බන්ධන් මහතාගේ නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනාව ගරු ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් ඉදිරිපත් කිරීම.
ලීමෝෂන් ගරු කථානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 60 ව්‍යවස්ථා යටතේ විකුණාමල මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජ විරෝධී සම්බන්ධන් මහතාට 2021 මැයි 18 වෙනි දින සිට මාස 3 කාලයක් තුර පාර්ලිමේන්තුවේ රැස්වීම වලට නොපැමිණීමට අවසර දී යුතුයි පසු යෝජනා ක්‍රම ස්ථිර කරා.
ස්ථිර කරන්න
යෝජනා මම ස්ථිර කරනවා. අයි සෙකන්ඩ්
නොරේලිය දිගම්
ආණ්ඩුක්‍රම ඇයි වගත් විවත්තයටතේ නෝරලිය මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පළණ දිගම්මර මහතාට 2021 මැයි 18 වෙනි දින සිට මාස 3 කාලයක් තුළ පාර්ලිමේන්තුවේ රැසීම වලට නොපැමිණීමට අවසර දී යුතුයි අප යෝජනා කරමි.
යෝජනා විස්තර කරනවා.
මාත්‍යංශ නිවේදන ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා.
ගරු කථානායකතුමනි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පසුගියදා නීතිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඔහු ප්‍රකාශ නිකුත් කර තිබුණේ පොලිසිය විසින් ඔහු වෙත නිකුත් කර තිබූ උද්ෘත ගොනුවල අඩුපාඩු තිබෙන නිසා ඒවා නැවත පොලිස්පති වෙත හරවා යවන ලද බවත් ඒ නිසා නඩු පැවරීම කළ නොහැකි බවත්ය. එසේම නීතිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටිමින් කියා තිබුණේ රාජ්‍ය බුද්ධි සේවය පාස්කිරිදා ප්‍රහාරය සිදු කරන ආකාරය වේලාව දිනේ යනාදිය ලබාදීම හරහා දැවන්ත කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටපස තිබෙන බවත්ය. එසේම ඔහු කියා සිටියා ශ්‍රී ලංකා රජය විසින් මහමොල කරුයයි පවසන නෞෆර් මෞලවී මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් සහ කණ්ඩායම් නායකයා වුවත් මහමොලකරු ඔහු බව නිශ්චිතව කිව නොහැකි බවත්ය. තවද මේ දක්වා විදේශීය පුද්ගලයන් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති බවත් නීතිය ඉදිරියට ගෙනීම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයන් ලෙස දැනට සලකන බවත් ඇතැම් විට කිසිදු අවස්ථාවක විදේශීය පුද්ගලයන් හෙළි නොවුණු ඇති බවත්ය. මේ සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී විරුද්ධ පක්ෂය මාගෙන් කරුණු විමසා සිටි අතර අති උතුම් කාදිනල්තුමාද ලිපියක් මගින් මාගෙන් කරුණු විමසා සිටියා. කතෝලික ප්‍රජාව නියෝජනය කරන උන්වහන්සේගේ අසහනය අපට අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රහාරයෙන් පසු සාමය ආරක්ෂා කරගන්නට උන්වහන්සේ දැක් වූ දායකත්වය අපි අදත් ඉතා අගය කරමින් මතක් කරනවා. ඒ නිසා අද දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයක් නිකුත් කිරීමට මා තීරණය කළා. එයට අවසර දීම ගැන ඔබතුමාට ප්‍රථමයෙන් මාගේ ස්තුතිය පිරිනමනවා. ගරු කථානායකතුමනි, මම පළමුවෙන්ම කිව යුත්තේ වර්තමාන රජය තමයි එදා 30 අවුරුදු ත්‍රස්තවාදී යුද්ධය නිම කළේ. අදට හරියට වසර 12ක් සපිරෙන අද දින මා කියා සිටින්නේ එහෙව් රජයක් කවදාවත් නැවත ත්‍රස්තවාදයට අන්තවාදයට හිසෝසවන්න දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකලායව කෙසේ හෝ නීතිය හමුවට ගෙනවිත් දඬුවම් කිරීමට උපරිම උත්සාහය දරනවා. 2019 ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණේ ලංකාවට. ඒ පාස්කිරිදා ම්ලේච්ඡ ප්‍රහාරය. අද වන තුරුත් ඊට වඩා දරුණු ප්‍රහාරයක් ලෝකේ වෙලා නැහැ. මේ ප්‍රහාරයෙන් විදේශීය ජාතිකයන්ද මිය ගියා. ඒ නිසා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව FBI සහ ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් යනාදී ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් සමග එක්වී මෙම විමර්ශන කටයුතු කරනවා. ජාත්‍යන්තර විමර්ශන කටයුතු වලට සාමාන්‍යයෙන් බොහෝ කාලයක් ගත වෙනවා. 2001 සැප්තැම්බර් 11 ඇමරිකාවේ දරුණු ප්‍රහාරයේ මහමොලකරු ලෙස කියන ඛලීඩ් ෂේයික් මොහමඩ් තාම අත්අඩංගුවේ, තාම ඔහුට නඩු පවරා නැහැ. ඒ වගේම ත්‍රස්තපහාරයෙන් මිය ගිය රජීව් ගාන්ධි අගමැතිතුමාගේ ඝාතකයින්ට නඩු පවරන්නත් වසර ගණනාවක් ගියා. ලක්ෂ්මන් කදිරගාමන් විදේශ අමාත්‍යවරයාගේ ඝාතනයේ සැකකරුවන්ට නඩු පවරන්න වසර 3ක් ගියා. දළදා මාලිගාවට එල්ල කළ ප්‍රහාරයේ චූදිතයන්ට නඩු පවරන්න වසර 7ක් ගියා. සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රස්තපහාරවල නඩු පැවරීමට එසේ බොහෝ කාලයක් ගතවන්නේ ඉතාම සූක්ෂම අයුරින් විමර්ශන කටයුතු කළ යුතු නිසා. නීතියේ හිඩැස් වලින් රිංගා යන්ට දෙන්න බෑ. කිසිම අඩුපාඩුකින් තොරව සාක්ෂි සහ කරුණු සම්පිණ්ඩනය කළ යුතු නිසා. ගරු කථානායකතුමනි, ප්‍රථමයෙන් මා කියන්න කැමති පාසකුභාරය සම්බන්ධයෙන් අද විනුවිට චූදිතයන් 32 දැනටමත් නඩු පවරා අවසන්. මාවනැල්ල බුදු පිළිමය විනාශ කිරීමේ සිද්ධියේ සැකකරුවන් 16ට විරුද්ධව කෑගල්ලේ මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. වනාතිවිල්ලුව ලැක්ටෝස් වත්තේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 පුත්තලම මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. මාවනැල්ල මොහොමඩ් තස්ලිම් යන අයගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්වීම සම්බන්ධයෙන් සැකකරුවන් 3 කෑගල්ල මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. අරුප්පල ඖපුන්‍ය ලබා ගැනීම පිළිබඳව සැක්කරු මොහදීන් ඉක්සාන් අහමඩ් යන අයට විරුද්ධව මහනුවර මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ආධාරම දීම සඳහා සැකකරු ඉමාද් ඉද්දියාම් ස්පාකී යන අයට ගම්පහ මහාධිකරණයේ දැන්ටමත් නඩු පවරා තියෙනවා. ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දීම සඳහා පිළිබඳව සැකකරු මොහමඩ් නෞෆර් මොහමඩ් යුස්රී යන අයට විරුද්ධව කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. ඒ වගේම තමයි ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දීම සඳහා නිසා නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ තවත් සැකකරුවකට පුත්තලම මහාධිකරණයේ නඩු පවරා තියෙනවා. ඒ වගේම සාපරාදී නොසලකිල්ල හා නොකර හැරීම් තුළින් ආධාර අනුබල දීම වෙනුවෙන් හිටපු පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට කොළඹ මහාධිකරණයේදී නඩු පවරා තියෙනවා. ගරු කථානායකතුමනි, පොලිසිය විසින් ගිය වසරේ නොවැම්බර් මාස පාස්කු ප්‍රහාර සිද්ධි 8ක් සම්බන්ධයෙන් උද්ෘත ගොනු 8ක් නීතිපතිවරයාට අපි ලබා දුන්නා. ඉන්පසු මා කීප වතාවක් පුද්ගලිකව නීතිපතිතුමා හමු වුණා. ඔහු ඉතා උද්‍යෝගිමත්ව විශාල කැපවීමකින් යුතුව මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන බැව් මට වැටහි ගියා. ඔහු කියා සිටියා ජනාධිපති කොමිසම් වාර්තාවත් එනතුරු සිටිය යුතුයි කියා. මන්ද පොලිසිය විසින් ඉදිරිපත් කර සාක්ෂි කරුණු සහ ජනාධිපති කොමිසමේ වාර්තා සාක්ෂි කරුණු අතර පරස්පරයක් තිබේදැයි සොයා බැලිය යුතු නිසා. ජනාධිපති කොමිසම් වාර්තාව නීතිපතිවරයාට මේ වසරේ පෙබරවාරි මස ලබා දුන්නා. ඉන්පසු ගරු කතානායකතුමනි 2021 මාර්තු මස 12 වෙනි සිට අප්‍රේල් 24 දක්වා පොලිස් විමර්ශන නිලධාරීන් 54 දෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්ඩායමක් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියකගේ ප්‍රධානත්වයෙන් මෙම සාක්ෂි සාකරණ ගැඹුරින් අධ්‍යයනය කළා. මේ සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කළේ වර්තමාන නීතිපතිතුමා. එසේ අධ්‍යයනය කරන අතුරතුර යම් යම් අඩුපාඩු මතුවෙනවා. සමහර සාක්ෂිකරුවන්ගේ අමතර සාක්ෂි අවශ්‍ය වෙනවා. දුරකථන අංකයන් පිළිබඳ විස්තර අවශ්‍ය වෙනවා. අමතර රසපරීක්ෂක වාර්තා යනාදී අවශ්‍ය වෙනවා. මෙන්න මේ අඩුපාඩු සහිත සාක්ෂි සම්පින්දන වාර්තාවක් අප්‍රේල් මාස 24 වෙනි දින පොලිසියට බාර දුන්නා. ඒවා සම්බන්ධයෙන් කඩියම් පිරිවර ගන්න. අපිට අප්‍රේල් 24 වෙනි දින දුන්න වාර්තාව නැවත වරක් මතක් කිරීමක් වශයෙන් නීතිපතිතුමා පොලිස්පතිවරයාට බාර දී ඇත්තේ මැයි මාස 12 වෙනිදා. ඒවන විටත් පොලිසිය ඒ අඩුපාඩු බොහෝ කොටසක් සම්පූර්ණ කොට නීතිපති දෙපාර්තමේන්තුවට යවා අවසන්. ඉතිරි අඩුපාඩු ඉදිරි කාලය තුළදී යැවීමට බලාපොරොත්තු වෙනවා. ඒ අඩුපාඩු සියල්ල එසේ සම්පූර්ණ කළ පසු නීතිපතිතුමාට අදාළ චූදිතයන්ට එරෙහිව නඩු පැවරිය හැකියි. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි හුවා දක්වන සැකකරුවන් 5 දෙනා අතුරින් සැකකරුවන් 4 දෙනෙක් සම්බන්ධයෙන් 2021 5/17 වෙනි දින මැයි මාස 17 වෙනි දින නීතිපතිතුමා වෙත දැනටමත් උද්දෘත ගොනු ඉදිරිපත් කර අවසන්. එනම් මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් වකාර් යූනිස්, ෂාවුල් හමීඩ්, මොහොමඩ් ෆසාන් කියන අයගේ උද්දෘත ගොනු දැනටමත් යවා අවසන්. මාර්තු මාස 21 වෙනි දින අත්අඩංගුවට මොහොමඩ් ආසීම් සම්බන්ධ විමර්ශන දැනටමත් කෙරෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි 704 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන් රක්ෂිත බන්ධනාගාරයේ 203ක්ද රැඳවුන් නියෝග මත 84ක්ද සිටිනවා. ඇප මත 244ක් සිටින අතර 168 දෙනෙක් නිදහස් කොට තිබෙනවා. 32කට අධිචෝදනා ගොනු යොදා සිටිනවා. ගරු කතානායකතුමනි මෙම විමර්ශන ක්‍රියාදාමය නොකඩවා සිදුවන දෙයක්. පොලිසිය සෑම විටම නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වයි මේ ක්‍රියාව සිදු කරන්නේ. එහිදී යම් යම් අඩුපාඩු දුටු විට වහා එය පියවන්න කටයුතු කරනවා. දැනට තියෙන තත්ත්වයට අනුව අප්‍රේල් 24 වෙනිදා පොලිසියෙන් අසා ඇති ඉතිරි කරුණු ටික සම්පූර්ණ වූ වහාම නීතිපතිතුමාට මොවුන් සියලු දෙනාමටම එරෙහිව අධිචෝදනා ගොනු කරන්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිතුමා විසින් දෙන ලද වෘත්තීය සහාය, ඔහු කරන ලද කැපවීම අපි ඉතාම අගය කරනවා. මේදී නවුෆර් මෞලිය ගැනත් යමක් කිව යුතුයි. පොලිස් පරීක්ෂණ අනුවත් ඇමරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහමලුකරු භූමිකාව නවුෆර් මෞලි විසින් රඟපා ඇති බව පැහැදිලි වෙනවා. එක තමයි ඔහු තමයි IS මතවාදය ලංකාවට ගෙනවිත් 2016 සහරාන්ව ඒ මතවාදයට යොමු කළේ. ඒක සහරාන්ගේ බිරිඳ සාදියාගෙනුත් සනාථ වෙනා. දෙක, ඔහු තමයි IS පුහුණු පාඨමාලාව සම්පූර්ණයෙන්ම ගෙන ගියේ. ඔහුගේ පොත්පත් සහ ලැප්ටොප් වලින් එය සනාථ වෙනවා. ඒ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම සකස් කළේ ඔහු. නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු කඳුරු අධීක්ෂණය කළේ නවුෆර් මෞලවි. 3, නවුෆර් තමාගේ බිරිඳගේ නංගියව සහරාන්ට විවාහ කර දුන්නා. ඔවුන් එකම මද්රසා පාසලේ සලා මද්රසා පාසලේ ඉගෙනගත්තේ නවුෆර් සහරාන්ගේ ජ්‍යෙෂ්ඨය හැටියට කටයුතු කළා. දරුල් අදාල් සංවිධානයේ නවුෆර් ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒකේ සහරානුත් හිටියා. නවුෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකනුත් සනාථවට තිබෙනවා. මේ ප්‍රහාරයට විදේශිකයන්ද සම්බන්ධයි. ශ්‍රී ලාංකේය සම්භවයක් තියෙන ඕස්ට්‍රේලියානු ජාතික ලුක්මාන් තාලි කටාරිති අත්අඩංගුවටගෙන තිබෙනවා. දැනට විදේශීය බුද්ධි සේවා ඔහුගේ දායකත්වය ගැන කරුණු සොයාගෙන තියෙනවා. අපේ බුද්ධි සේවයත් ලුක්මාන්ගේ අල්කයිඩා සහ IS මතවාදීන් සමග සම්බන්ධකම් සොයාගෙන තිබෙනවා. ඔහුට පුතුන් 2 දෙනෙක් සිටිනවා. එයින් එක් පුතෙක් දැනටමත් ඕස්ට්‍රේලියාවේ නිවාස අඩස්සියේ තමයි සිටින්නේ.
මාලදිවයින් ජාතික සැක්කවරුවන් හතරක් අපසු යාගෙන සිටිනවා. ඔවුන් තමයි ජමාතේ ඉස්ලාම් සිං ශිෂ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක සාදික් අබ්දුල්ලාට මුදල් ලබා දුන්නේ සහ ආයුධ හදන්නට ලේත් මැචමක් ලබා දුන්නේ. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යනවා. එසේනම් පාස්කු පහරේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැහැ. දැන්ටමත් නඩු නමයක් පවරා තිබෙනවා. ඉතිරි නඩු ඉතා ඉක්මනින් පැවැවීමට නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිසියත් එක් වී කටයුතු කරනවා. වර්තමාන රජය පත් වූ පසු අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා පත් කළා. ඔහු ඉතාම කාර්යක්ෂමව එම කටයුතු සිදු කරනවා. ඒ වගේම අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ අධ්‍යක්ෂක ඔහුට මනා සහයක් ලබා දෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රසක් පොලිසිය සමග දිවා රාත්‍රියේ ඉතා මහන්සියෙන් වැඩ කරන ඔවුන් සියලු දෙනාටම මහජන ආරක්ෂක මාත්‍යව හැටියට මගේ ප්‍රණාමය සහ ගෞරවය හිමි වෙනවා. ස්තුතියි.
විපක්ෂ නායකතුමා. කාවින්ද ජයවර්ධනවන්තුමා. කාවින්ද ජයවර්ධනවන්තුමා.
ගරු කථානායකතුමනි, මම ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා ඊයේ දිනේදී මං අහපු ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දීම පිළිබඳව. ගරු ඇමතුමා, විශේෂයෙන්ම අපි දන්නවා මොහොමඩ් නෞෆ, ඒ වගේ මොහොමඩ් අන්වර්, මොහොමඩ් රාසික්, ඒ වගේම අහමඩ් හිල්ලාම්, සයිතුන් මොහොමඩ් කියන මේ තුන් දෙනාටම ඇමරිකාවේ මේ වෙන විට ගරු අගමැතුමා නඩු දාලා තියෙනවා. නමුත් ලංකාවේ තාම මේ අයට නඩු දාන්න බැරි වෙලා තියෙනවා ඇමතුමා. ඒට හා සමගාමීව දැන් මේ නීතිපතිතුමා පැහැදිලිව කියන කාරණේ ඉතාමත් වැදගත්. එතුමා කියන්නේ එතුමාගේ නිල කාලය තුළ එතුමා දෙවතාවක් පැහැදිලිව පොලිසියට මේ ලිපිගොනු ආයමත් ඇරියා. මොකද මේ ලිපිගොනු අසම්පූර්ණ නිසා. එතකොට අපි දැන් ඔබතුමා තමයි පොලිසිය භාරව කටයුතු කරන ඇමතිවරයා. ගරු ඇමතුමනි, දැන් මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරව හිටපු ඒ උසස් නිලධාරීන් 3-4 දෙනෙක්ම මාරු වෙලා තියෙනවා. ඊට සියල්ල මාරු වෙලා තියෙනවා. ඒ වගේම මේ පරීක්ෂණ කරන පුද්ගලයන් විශේෂයෙන්ම මේ වගේ දිනෙන් දින මාරු වෙනකොට මේ පරීක්ෂණ අඩාල වෙනවා. එතකොට මේ නීතිපතිවරයා කියනවා මෙතන කන්ස්පිරසි එකක් තියෙනවා කියලා. ඉතින් ඒකත් මං හිතන්නේ අපේ කුමන්ත්‍රණයක්. එතකොට අලි සබ්‍රි ඇමතුමාට ඒ පිළිබඳ උත්තරයක් දෙන්න පුළුවන්. නීතිපතිවරයා කියන්නේ මේ මොකද්ද මේ කුමන්ත්‍රණය කියන එක පිළිබඳව. දැන් අපි කතෝලික මන්ත්‍රීවරු හැටියට ගරු ඇමතුමා මේ පිළිබඳව අපි එදා ආණ්ඩු පක්ෂයේ ඉන්නකොටත් කතා කරා, දැන් විපක්ෂයට ඇවිල්ලත් කතා කරනවා. මොකද අපි මෙතන ගරු ජොන්ස්ටන් ඇමතුමා හිටියානම් පැහැදිලි කරයි. මොකද අපි කතෝලික මන්ත්‍රීවරු හැටියට අපි ලොකු වේදනාවක් තියෙනවා මේ අපේ ජනතාවට වෙච්ච අකරතැබ්බිය සහ මේ හානිය පිළිබඳව. විශේෂයෙන්ම ඔබතුමා කිව්වා නිවැරදි අති උතුම් කාදින මල්කම් රංජිත් හිම්පාණන් ඔබතුමාට ලියුමක් එව්වා. හැබැයි ගරු ඇමතුමනි, උන්වහන්සේට තියෙන්නේ අසහනයක් නෙමේ වේදනාවක්. ඒ වේදනාව අපි සියලු දෙනාටම දැනෙනවා. දැන් අවුරුදු දෙකක් වෙනවා ගරු අගමැතුමනි, තාමත් අපේ ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට වෙලා නැහැ. අපේ ජනතාව 69 ලක්ෂයක් 68 ලක්ෂයක් ඔබතුමාලට ඡන්ද දෙනකොට අපි කතෝලික මන්ත්‍රීවරු හැටියට අපිත් බලාගෙන හිටියා මේකට සාධාරණත්වයක් ඉෂ්ට වෙයි කියලා ගරු ඇමතුමනි. දිනෙන් දින මේ විදිහට මේක පස්සට යනකොට විශේෂයෙන්ම මේ රජයේ නීතිපතිවරයා කියනකොට තමන්ගේ දුර කාලයේ සීමාව තුළ තමන්ට මේ අයට විරුද්ධව නඩු දාන්න බැහැ කියලා තියෙනකොට, ඇමරිකාවේ මේ අයට විරුද්ධව නඩු දාලා තියෙනකොට ගරු ඇමතුමනි, අපි මේ ආණ්ඩුව දිහා බලාගෙන ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට
ඔබතුමාගේ විරෝධය කැටි කරන්න
අපිට ලොකු කලකිරීමක් ඇති වෙලා තියෙනවා ගරු කථානායකතුමනි. බොහොම ස්තුතියි.
ඔව් හෙක්ටර් අපහමන්තුමා,
දැන් ගරු ඇමතුමාගේ ප්‍රකාශය දිහා දැක්කහම අපිට දැනුනේ මේක මගහරවා ගන්න බැරුව ගිය අයටත් ඊට පෙර දේශන පැවැත්වපු අයටත් සම්බන්ධයෙන් තමයි නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක දැක්ක. හැබැයි අපි හැමතිස්සෙම කතා කරනවා මහ මොලකරුවෙක් ගැන. අපි ඒක කතා කරන්නේ ඊට උඩින් යම් කණ්ඩායමක් මේකේ සිටිය යුතුයි කියන මතය හැම තැනකම තියෙනවා අපිත් විශ්වාස කරන. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ දැන් ඔය අතපත ගානේවට එහා ගිහිල්ලා මේකේ මහ මොලකරු කියන පුද්ගලයා කවුද කියන එක හොයන වැඩසටහනට පිළිතුරක් ලබා දෙන්න කියලා. අපි ආණ්ඩුවෙන් දිගින් දිගටම බලාපොරොත්තු වෙන්නේ ඒකට පිළිතුරක්. කරුණාකරලා ඒකට අපිට පිළිතුරක් ලබා දෙන්න. ඒකෙදි තමයි අවසාන වශයෙන් ඒකෙදි තමයි අපිට ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ.
රෞෆකින් මන්තුමා. ඔව් එතුමායි ඉස්සෙල්ලා
නේද ස්පීකර්. නව් දිස් මේ දැන් මේ මහ මොලකරු සම්බන්ධයෙන් මහත්මගේ කතාවේ සමහර දේවල් කිව්වා. කරුණාකරලා එපමණ හොයලා බලන්න. විශේෂයෙන්ම ඉස්රේලියානු බුද්ධි සේවාව මේ පිටිපස හිටියාද කියන එක පිළිබඳව සාධක තියෙනවා. ඒක මේ ජනාධිපති කොමිසම් වාර්තා වෙනුත් තියෙනවා. එහෙම පොඩ්ඩ හොයා බලන්න ඒ විතරක් නෙවෙයි now there is one poet called Ahmad of Nazim යාව නිකම් පොතක් මේ මේ කවි පොතක කිසි දෙයක් එයා ලියලා නැහැ මේ ත්‍රස්තවාදය ගැන මොකක් කරි ඒ කවි පොත අරගෙන හරියට ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනය කරලා බලන්න මේ පිළිබඳව Amnesty International all these other organizations have written to the government to reverse it for 1 year you are keeping him under custody මේ මේ කවියෝ මේ මේ ලේඛකයෝ මේ වගේ හිරබාරයට අරගෙන නිකන් ඔව් මේ විශ්වාසනීයභාවය නැති වෙනවනේ රජේ මේ වගේ වැඩ කරන්න ගියාම ඒ විතරක් නෙවෙයි I want very very responsibility to say the case against Hejaz Hizbullah is totally fabricated you have filed a case because of other different reasons because he was politically opposed to you or for whatever reason but that has been there have been evidence to show that small children have been forced to give statements against him Hejaz Hizbullah is a lawyer he studied in St Thomas's I know the justice minister also is aware of that honorable prime minister is also nodding his head please look into this because by this false allegations and false cases you are entire the credibility of the government and the effort right. to find the real culprits behind this will please. be lost
now sir ඔව් මනුෂ්‍ය නායකවත්
ගරු කතානායකතුමනි මේ කාරණාව සම්බන්ධයෙන් අතිගලු කාඩිනල් හිමිපාණන් එක් අවස්ථාවකදී ප්‍රකාශයක් නිකුත් කළා මේක අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධ වුණා නමුත් අන්තවාදී කණ්ඩායමට එහා ගියපු කාගේ හෝ දේශපාලන උමනාවක් මේක හරහා සිද්ධ වුණා කියලා. එතකොට ඊයේ පෙරේදා දප්පුලද රිවේරා නීතිපතිතුමා කරපු ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා මේක ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතාවයක් මේකේ හොයාගන්න බෑ මේක යම් කුමන්ත්‍රණකාරී සිදුවීමක් මේක පිටිපස්සේ තියෙනවා කියල එක. එදා 20 වෙනිදා මේ පාර්ලිමේන්තුවේදී මමත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත් මේ පිළිබඳව කරුණු දක්වමින් ISIS සංවිධානය සමග දුරකථන සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඒ පිළිබඳව පොඩි සහරහන් මේක බාර ගැනීම සම්බන්ධයෙන් වූ සාක්ෂි පාස්කු කොමිසම හමුවේ එළිදරව් වූ ආකාරය අපි පැහැදිලි කරා. එතකොට එතනදී බුද්ධිංශයේ නිලධාරීන් සම්බන්ධ වීමක් සිද්ධ වුණා. එතකොට මෙන්න මෙතනින් පිටිපස්සට ගිහිල්ලා මේ කියන කාරණා දප්පුලද රිවේරා මැතිතුමා කියපු කාරණාත් කාඩිනල් තුමා කියපු කාරණාත් ඒ වගේම මේ බුද්ධිංශවල යම් සම්බන්ධතාවයක් එක්ක අපි මේ කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙවෙයි එතනින් පිටිපස්සට කවුද මේ බුද්ධිංශයේ ඇතැම් අයගෙන් එලිදරව් වෙච්ච ඒ සාක්ෂි වලට පිටිපස්සේ ඉන්නේ කවුද ඒව මෙහෙව්වේ කවුද එතනට වෙච්ච මේ කියන කුමන්ත්‍රණේ කවුරුන් විසින් සිද්ධ කරාද කියන එකයි හොයාගන්න ඕන එහෙම නැතුව අපි පැහැදිලිව පිළිගන්නවා මේ කියන නව්ෆර් මෞලවි කියන පුද්ගලයා මේ අන්තවාදයේ වතුරවලා තියෙනවා මේ අන්තවාදයේ මේ රටේ විනාශ කරන්න මේ අන්තවාදයේ වැපිරීම වෙනුවෙන් මහ විශාල ඉතාමත්ම නින්දිත ක්‍රියාවලියක් මේ රට ඇතුලේ කරලා තිනවා ඒක නෑ කියන්නේ නෑ අපි කියන්නේ ඒ නින්දිත ක්‍රියාවලිය හරහා මොළ සුද්ධ කරපු මේ අන්තවාදී පිරිස පාවිච්චි කරලා මේ ක්‍රියාමාර්ගය මෙහෙවපු අයව හොයාගන්න ඒක ඔබතුමන්ලටත් හොඳයි මේකෙන් මග අරින්නේ නැතුව ඉතාමත්
ගරු කතානායකතුමනි ඉතා කෙටියෙන් පිළිතුරු දෙනවා නම් මගේ කතාවේදී මේ සිළු දිනාටම පිළිතුරු ලැබුණා FBI එකටත් ඇමරිකාවේ අර තුන් දිනකට විරුද්ධව නඩු දාන්න අවුරුදු එකහමාරක් ගියා FBI එකටත් ඉතින් ඒක නිසා දැන් මේ කටුද අවුරුදු දෙකක් පියවලා තියෙනවා ඉදිරියේදී ඉතා ඉක්මනින් නඩු පවරනවා දැනටමත් චූදිතෝ 30 දිනක් සම්බන්ධයෙන් නඩු 9ක් පවරලා තියෙනවා ඉදිරි නඩු ඉදිරියේදී පැවරීමට කටයුතු කරනවා දෙවෙනි එක තමයි ගරු කතානායකතුමනි මේ කතා කරන සීල දෙනාම යහපාලන රජයේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු යහපාලන රජයේ මේ සහරාන්ව 2018 දී අත්අඩංගුවට ගන්න කියලා රාජ්‍ය බුද්ධිංශය කියනකොටත් किसी मध्यम गाते नहीं गाते ना मे किसी जगह नहीं है कि ना मे सीर दिनाम ये प्रहार वग क्या होने पर वगे सिद्धीन दहायक सिद्धूना ये सिद्धीन दहाय दिम किसी मध्य कर अदे वेन मे दवा के पड़ा कि नहीं पास हिजा
इट
पास ඊට පස්සේ රවුෆ් ෆකීම් රවුෆ් ෆකීම්
මන්දු බණ්ඩාර මහත්මයා
රවුෆ් ෆකීම්
පොයින්ට් ඔෆ් ඕඩර් මේ එමෙතුමා මගේ නම කිව්වා බොහොම වැරදි කතාවක් සරත් වීරසේකර මහත්මයා කිව්වේ අපි aran තියන්නේ සහරාන්ට විරුද්ධව විවෘත වරෙන්තුව මෙතුමන්ලාෙන් පස්සේ නැවැත්තුවා ගෝතමුණාංශලා ආවෙන් පස්සේ අත්තරංගුවේ හිටපු කාණ්ඩායම් බාර දුන්නා. තමුණාංශලා මේක වෙන තැනකට ගෙනියන්නේ. තමුණාංශලා තමයි මේකේ කුමන්ත්‍රණකාරයෝ. අපි කෙලින්ම ආණ්ඩුවට අපි මේ ඉන්නේ කුමන්ත්‍රණකාරයෝ.
හරි දැන් එමුතුමා උත්තර දෙන්න.
ඔබතුමාගේ නම කිව්වේ නැහැ. මම කිව්වේ රාජ්‍ය බුද්ධිංශයෙන් 2018 දී සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා ඉතා පැහැදිලි නියෝගයක් ලබා තිබියදී අත්අඩංගුවට ගත්තේ නැහැ. ගත්තනම් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පවසුවා හිජාස් හිස්බුල්ලා ගැන. හිජාස් හිස්බුල්ලා සේව් ද පර්ල් කියන එක තමයි ඒ සංවිධානය තමයි ඔහු මේ ඇති කළේ. ඒ සංවිධානයේ නෞෆර් මෞලවි සහ සහරාන් කියන අය දේශන පවත්වලා තියෙනවා පුංචි ළමයින්ට. මරාගෙන මැරෙන දේශන අන්තවාදී දේශන පොඩි ළමයි පවා ඒක සනාථ කරලා තියෙනවා. ඒක තමයි කලේ. ඉතින් ඒක නිසා තමයි ගරු කථානකතුමී ඉක්මනින් නඩු පැවරුවා නම් මේගොල්ලොන් වෙනුවේ පෙනී සිටින ඉතාම දක්ෂ නීතිඥවරු එතකොට නීතියේ හිඩස් වලින් ඔවුන්ට ගැලවිලා යන්න පුළුවන්. ඒක නිසා තමයි හැම හිඩසක්ම පියවන්න තමයි මේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රමාදයක් සිදුවෙනවා නම් වෙන්නේ. ඒ ප්‍රමාදය අත්‍යවශ්‍යයෙන්ම පිළිගන්න පුළුවන් ප්‍රමාදයක් ඉදිරියේදී අපි නඩු පවරා ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බව කියා සිටිනවා.
බොහොම ස්තුතියි. විපක්ෂ නායකතුමා ඔව්
ගරු කථානායකතුමනි, දැන් අපේ සරත් වීරසේකර ඇමතුමා කලින් ප්‍රකාශ කරා මහමොලකරු එතුමා විශ්වාස කරන විදිහට නෞෆ මෞලවි කියලා. හැබැයි දැන් තාම පරීක්ෂණ අවසන් වෙලා නැහැ. ඒක නිසා අපිට ඒ නිගමනයට එන්න පුළුවන්ද කියන එක පිළිබඳව සාධාරණ සැකයක් ඇති වෙනවා. මම අලි සබ්‍රි ඇමතුමාගෙන් අහනවා, දැන් මෙතුමා ප්‍රකාශ කරා විශේෂයෙන්ම මේ සහරාන්ව අත්අඩංගුවට ගන්න අලි සබ්‍රි ඇමතුමා වරින් තුවන් නිකුත් කරා කියලා. අපිට ලැබෙන තොරතුරු තමයි නීතිපති කාර්යාලයේ යම්කිසි පුද්ගලයෙක් මේ ෆයිල් එක අවුරුදු දෙකක් හංගගෙන හිටියා කියලා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න නීතිපති කාර්යාලයේ මේ වගේ නිලධාරිය පිළිබඳ ඔබතුමාලා විමර්ශනයක් මේ වෙනකොට ක්‍රියාත්මක කරනවද කියලා ගරු අලි සබ්‍රි ඇමතුමා.
මම කොහමද නිගමක දෙන්නේ? මම පාර්ලිමේන්තුවට ආවේ ගිය අවුරුද්දේ මේ අගෝස්තු මාසේ. ඔය සිද්ධ වෙන කාලයේදී අපේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතුළත ගන්න පියවරවලට අපි ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒක ඒ අය කරනගෙන යන එකක්. අපි බලන්නේ උන්ගේ පර්ෆෝමන්ස් එක විතරයි. ඒ අනුව නමුත් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර PSC එකට, ඒ කියන්නේ නෑ PSC පබ්ලික් සර්විස් කමිෂන් එක හරහා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක වෙනම ස්වාධීනව සිදු වෙනවා ගරු මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි. විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශයක් තියෙනවා.
Thank you, Mr. Speaker. Now, on this case of Mr. Hizbullah, as a lawyer, he has had an impeccable career. And then they are trying to say that he was a chairman of a charity. That charity, he was just a nominal chairman. He had never cited this so-called madrasa. They have totally fabricated this evidence by forcing young children. There is evidence and affidavit for that, right, from the parents and others. So in this case, this is, you are losing credibility. The government will lose credibility. Even the AG's department lose credibility. TID and the CID, we should do a fair job. Is totally. No, this is a.
Oh, Sabanaya Gatuma.
Arukatanaya Gatumani Sambahave Vedakatitu Aramakirim Sandaha Anka Eka Yojana Karno.
ඔව් විපක්ෂ නායකතුමා කියන්නේ මොකද මේ ඉක්මනට
ගරු කථානායකතුමනි, අද රණවීර උපහාර දිනය, විශේෂයෙන්ම සමගි ජන බලවේගය හැටියට විපක්ෂය හැටියට අපේ රටේ ස්වෛරීත්වය, ස්වාධිපත්‍ය, බහුමික අඛණ්ඩතාවය, ඒකීය භාවය, ඒ වගේම දේශපාලන නිදහස ශක්තිමත් කරන්නට රට දය බේරා දුන් අපේ වීරෝදාර රණවිරුවන්ට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයට, ඒ වගේම ආරක්ෂක අංශයට සම්බන්ධ සියලුම දෙනාට විපක්ෂයක් හැටියට, සමගි ජන බලවේගය හැටියට අපේ උපරිම උපහාරය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම ඒට අදාළ තව කරුණු දෙකක් කියන්න කැමතියි ගරු කථානායකතුමනි. පළමුවෙන්ම දිනාගත්ත සාමය, දිනාගත්ත නිදහස, ශක්ති සම්පන්න දීර්ඝකාලීන සාමයක් බවට පරිවර්තනය කරන්නට ඕන. ඒ උදෙසා මම යෝජනා කරනවා. පළමුවෙන්ම SS මස්ලේ තමන්ගේ ශරීරයේ ඉන්ද්‍රයන් ජීවිත කැප කරපු අපේ වීරෝධාර රණවීරුවන්ට විශේෂයෙන්ම ඒ වැන්දබු ශේෂ්ත්‍රයට ඒ වගේම ආබාධිත රණවීරුවන්ට ඒ වගේම සමස්ත රණවීරු ප්‍රජාවට ඒ ලබා දිය යුතු ඉහළම සත්කාරය උපකාරය අපි ඉෂ්ට කරන්නට ඕන. ඒ උදෙසා සමගි ජන බලවේගයේ අපි සූදානම් පරිපූර්ණ ඇස්තමේන්තුවක් කරහා ඒ ලබා දිය යුතු සියලුම ශක්තීන් විශේෂයෙන්ම අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කොටුව දුම්රිය පොළට ගිහිල්ලා ඒ ලබා දුන්නු පොරොන්දු ටික ක්‍රියාවට නංවන්න අපි සූදානම් අපේ උපරිම සහයෝගය ලබා දෙමු. දෙවෙනි කාරණාව ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ රණවීරුවන් ජීවිත පරිත්‍යාග කරේ මේ රටේ තිරසර සාමයක් ඇති කරන්න. මේ රටේ යම් කොට්ටාසයන් කීපයකට අනාරක්ෂිත භාවයක් සිදුවෙනවා නම් ඒ අය හිතනවා නම් Tamanට අසාධාරණයක් තවදුරටත් සිදුවෙනවායි කියලා. ඒ ප්‍රශ්න මැද අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා මේ අවස්ථාවේ ඒ කොට්ටාසවලටත් සවන් දීලා සාකච්ඡා කරලා විශේෂයෙන්ම ඒකීය රටක් තුල 13 වෙනි සංශෝධනයේ මේ ආකාරයටම දැනට ක්‍රියාත්මක වෙන ආකාරයටම ක්‍රියාත්මක කරමින් ඒ සෙසු ජන කොට්ටාසවලටත් ඒ සෙසු ආගමික කොට්ටාසවලටත් සවන් දීලා සාකච්ඡා කරලා ඒ අයගේ අනාරක්ෂිත භාවය ඒ අයගේ ඉල්ලීම් වලටත් ඇහුම්කන් දීලා අපි දිනාගත්තු සාමය දිනාගත්තු ජයග්‍රහණය අපි තිරසර ජයග්‍රහණයක් බවට පත් කරමු. ඒ වගේම අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, මේ වෙන විට අපි හැමෝම අපි නම් මීට පෙර දැන් මම හිතන්නේ පක්ෂ විපක්ෂ බෙහෙදෙන් තොරව මුළු රටම පිළිගන්නවා මේ අභිහිත සටනට භූමියේ ඉඳගෙන ඒ ශක්තිමත් නායකත්වය ලබා දුන්නේ අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මැතිතුමා. ඒක ගැන විවාදයක් නැහැ. ඒක ගැන මං හිතන්නේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඇතුළු විපක්ෂ පාර්ශ්වයේ සීලුම දෙනත් ආණ්ඩු පාර්ශ්වයේ සීලු දෙනත් අපි හැමෝම එකඟ වෙන කාරණාව. ඒක මහ පොළොවේ සත්‍ය. ඒක ඇස් දෙකට පේනුණු දේ. ඒ නිසා මම ගෞරවයෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ගරු කතානායකතුමාට සීදිවි නසා ගැනීමේ බෝම්බකාරයකගේ ඒ ප්‍රහාරවලට එල්ල වෙලා 99 ජීවිතේ බේරාගෙන ඒ අපේ ජයග්‍රහණයට ඒ අභිහිත නිර්මල ජයග්‍රහණයට ශක්තිය ලබා දුන්නු අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මැතිතුමාටත් ඒ මහ පොළොවේ ඉඳලා සටන් කරපු හමුදාව වෙනුවෙන් වචන දෙකක් ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබා දෙන්න බොහොම ස්තුතියි.
කියන්නේ කන්ට
ස්තුතියි ගරු කතානායකතුමනි. වසර 32ක සාපලත් යුද්ධයේ අවසානය දැක අපේ රටට විනාශය ළඟා කළ ත්‍රස්තවාදයට නායකත්වය දුන් ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ අවසානය අපි දුටුවේ 2009 මැයි මස 10 වෙනිදායි. මැයි 18 වෙනිදා උතුරු නැගෙනහිර ත්‍රස්තවාදීන්ගෙන් භූමිය නිදහස් කරගත්තා. නමුත් ත්‍රස්තවාදීන් සියලු දෙනා විනාශ කොට රට ජාතිය මුදවා ගත්තේ මැයි 19 වෙනිදායි. ඉහත ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා වැඩිම කැපකිරීම් කළ ශ්‍රී ලංකා යුද හමුදාවට, ලක්ෂ 2ක හමුදාවට අවසාන 4 වෙනි ඊළාම් සටනේදී නායකත්වය දීමට ලැබීම මගේ ජීවිතයේ ලද විශාලතම වාසනාව ලෙස මා සලකනවා. එම සටනේදී මා අණ දුන් යුද හමුදාවට ආශිර්වාද කිරීම ගැන මම එවකට ජනාධිපතිතුමාටත් වර්තමාන අගමැතිතුමා එවකට ආරක්ෂක ලේකම්තුමාටත් වර්තමාන ජනාධිපති මගේ ගෞරවය උදකල යුතුයි. ඒ අතරම යුද හමුදාවේ නායකත්වයෙන් ජයග්‍රහණය කළ ඒ සටනට සහාය දුන් නාවික හා ගුවන් හමුදාවන් පොලිස් දෙපාර්තමේන්තුවත් සිවිල් ආරක්ෂක බටයිනුත් මා ගෞරවයෙන් සිහිපත් කරනවා. මානදුන් හමුදාවේ සියලුම තාරාතිරමේ රණවිරුවන් අවුරුදු 2යි මාස 9ක් ජීවිත පූජාවෙන් දවසේ පැය 24ම සටන් කරා. හතරවැනි ඊළම් සටනේදී නාවික හමුදාවේ රණවිරුවන් 150 දෙනෙක්, ගුවන් හමුදාවේ රණවිරුවන් 8 දෙනෙක්, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් සහ බටයින් 30 දෙනෙක් පමණ බැගිනුත් ජීවිත පූජා කරා. ඔවුන්ට අපේ භක්තිය උදකරන්න ඕන. නැවත හමුදාව නාවික හමුදාව 150ක් පමණත්, ගුවන් හමුදාව 1000ක් පමණකුත්, පොලිසිය හා සිවිල් ආරක්ෂක බටයින් 30 දෙනා පමණ බැගිනුත් ත්‍රස්තවාදීන් විනාශ කළා. මා අනදුන් හමුදාවේ අවසන් සටනේදී 5200ක් අභීත රණවිරුවන් ජීවිත පූජා කළා. 3000ක් පමණ සදාකාලික ආබාධිත වුණා. තවත් 19000ක් යුද පිටියේ තුවාල ලැබුවා. එයා සමාන්තරව යුද හමුදාව ත්‍රස්තවාදීන් 23000ක් විනාශ කොට 12000ක් අත්අඩංගුවටගෙන පුනරුත්ථාපනයට යොමු කළා. මේ අනුව මා යටතේ සටන් බිමට ගොස් ඔවුන් කළ කැපකිරීමේ විශාල බව හා භයානක බව අපට තේරුම් ගත හැකි. මම ඔවුන්ටත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ටත් ආදරණීයන්ටත් මගේ භක්තිය හා ගෞරවය අභිමානය උදකරන්න පැකිලෙන්නේ නැහැ. මේ සටන ජය ගැනීමට මා පුද්ගලිකවම විශාල කැපකිරීමක් කළා. මා ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. භූමිය ඇල්ලීමට නොව ත්‍රස්තවාදීන් විනාශ කිරීම සඳහා අවශ්‍ය සටන් සංකල්ප වෙනස් කරමින්, නිර්මාණය කරමින්, සටන් ක්‍රම වෙනස් කරමින්, අලුත් ක්‍රමවේදයන්ට පුහුණුවීම් ලබා දෙමින් හමුදා ශක්තිමත් කිරීමට මාහට විශාල වෙහෙසක් දැරීමට සිදු වුණා. සටනට පුද්ගලිකවම මෙහෙවන අතර අධීක්ෂණය කිරීමටත් මට සිද්ධ වුණා. මගේ ක්‍රියාපිළිවෙතට ලක්ෂ දෙකක් වූ රණවිරුවන් මට විශාල ශක්තියක් ලබා දී මා ගැන විශ්වාසය තැබුවා. ඒ විශ්වාසය මත ඉඳගෙනයි මම 2008 ජනවාරි මාස මේ රටේ ආදරණීය ජනතාවට පොරොන්දුවක් දුන්නේ. මා මෙම යුද්ධයේ ඊළඟ හමුදාපතිට ඉතුරු නොකරන බවත්, 2008න් පසුව ප්‍රභාකරන්ට නැවතත් මහවිරු දින සැමරීමට ඉඩ නොදෙන බවත්. අපි මේ රාජකාරිය ඉටු කළේ මුළු රට ජාතියටම සාමය ලබා දීමෙනුත්, උතුරු නැගෙනහිර ජනතාවට සාමය හා ආරක්ෂා ලබා දෙමෙනුත් බව මතක් කරන්න ඕන. ඒ නිසයි 2010 ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව හමුදාපති වූ මා ගැනත් වෛරයක් නැතුව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වුණේ. මා මේ අවස්ථාවේ කනගාටු වෙනවා සමහර මන්ත්‍රීවරුන් මේ සභාවේ ඊයේ දිනේදී LTTE ත්‍රස්තවාදීන් සටන් කළේ දෙමළ ජනතාව වෙනුවෙන් න්‍යාය ප්‍රකාශ කිරීම ගැන, ජනතාවක් වෙනුවෙන් පෙනී සිටියා කියලා අනෙක් ජන කොට්ටාශයක සිවිල් ජනයා ඝාතනය කරන්න, දළදා මාලිගාව හා සීමා බෝධි වැනි ස්ථානවලට පහර දෙන්න, භික්ෂූන් වහන්සේලා ඝාතනය කරන්න, ගම්වල ජීවත් වෙන අහිංසක බඩදරු අම්මලා සහ අතදරුවන් ඝාතනය කරන්න අවසර තියෙනවාද කියලා මම මේ මන්ත්‍රීවරුන්ට මතක් කර දෙන්න අවශ්‍යයි. ඒ මන්ත්‍රීවරුන් අද ප්‍රජාතන්ත්‍රවාදීව මේ සභාවට පැමිණ දේශපාලනය කරන්නේත් ඒ රණවිරුවන් කරන ලද ඒ රණවිරුවන් ලබා දුන් ඒ ජයග්‍රහණය නිසා බව මම ඉතා භක්තියෙන් මතක් කරන්න ඕන. අපේ මාතෘභූමිය ජීවත් වෙන සියලුම ජනතාවටත් මාතෘභූමියටත් ජය වේවා කියා මම මේ උතුම් අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා.
විශ්වති සභානායකතුමා අංක 1 යෝජනා.
අරු කතානායකතුමනි
යෝජනාංක
1 ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනාංක 2 මයන්ත දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, ඔනරබල් ස්පීකර්, බිෆෝ ඇයි ප්‍රසන්ට් දිස් බිල් ඇයි වුඩ් ලයික් ටු ප්ලේස් ඔන් රෙකෝඩ් ද ඉමෙන්ස් ගයිඩන්ස් and support led by the late Dr. Vikram Veerasuriya in presenting this bill. So I would like to have it on record. With that, Honorable Speaker, I present the Sri Lanka Institute Insurance Institute Incorporation Bill. Thank you.
Stirakaran.
Yojana Vinaya Patre Anka 1 Kolamboraya Nagare Arthika Commission Sabha 50 Ketum Ruagamettu
Tumani
Morning Sir
Ou Sabha Nayakathuma
Garu Kathanayaka Tumani Ada Dina Nyaya Patre Dinata Niyamita Katitu Walata Adala Vishaya Anka 1 Kolamboraya Nagare Arthika Commission Sabha 50 Ketum Pata Mama Idiripat Karana Garu Agramathuma Visin Tumage කතාව දැන් කරන්නේ
නැහැ. නැහැ සර්. නැහැ සර්. ඔව් පක්ෂ සංවිධායකතුමා.
අරු කතානායක. සභානායකතුමාගේ පැහැදිලි කිරීමක් රීති ප්‍රශ්නය මතු කරන්න සභානායකතුමාගේ පැහැදිලි කිරීමක් මොකද? මොකද සමගි ජන බලවේගයේ නීතිඥ මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන 25කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔබතුමාට දැනුවත් කළා තියෙනවා. ඉතින් මහ ගාහන කැමැති සභානායකතුමාගෙන් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුර්ණ තීන්දුව අඩුව සංශෝධන ගේනවද? ගේනවද?
ඉලාවට ගේන්නේ.
ඒක අගමැතිතුමා උත්තර දෙයි.
Prime Minister will reply.
අගමැතිතුමා උත්තර දෙයි ඔක්කොම.
ගරු කතානායකතුමනි
ඔබතුමා විවාදේ පටන් ගන්න නිසා අධිකරණයේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ලබා දීලා තිබෙනවා වගන්ති 25ක් සඳහා සංශෝධන 29ක්. ඒ වගේම මම දැක්කා නඩු විභාගයේ අවස්ථාවේදී ආණ්ඩු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව විවිධ සංශෝධනයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා දැන් මේ ඉදිරිපත් කරලාද කෙටුම්පතට ප්‍රධාන වශයෙන් සංශෝධන වර්ග දෙකක් තිබෙනවා. එකක් ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපති පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරන ලද සංශෝධන. අනෙත් එක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙටුම්පත සැලකිලිත භාජනය කොට ඉදිරිපත් කර තිබෙන සංශෝධන. ඒතර ගරු කතානායකතුමනි අපිට වැදගත් මේ සංශෝධනයන් අපි තුල දැන් අපි ගාව තිබෙනවා නම් මොකද විවාදිත ඒ කියන්නේ සාමාන්‍ය සංශෝධනයක් නෙවෙයි මේ පනතේ වගන්ති 25කට සංශෝධන 29ක්ද තමුන්වාන්සේලාත් ගිහිල්ලා සංශෝධන ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණේ කියලා තියෙනවා. ඔව් ඒ නිසා ගරු මේ අගමැතිතුමා දැන් අපි ගාව තියෙනවා නම් මේ විවාදය ආරම්භ කරනකොට වැදගත් වේවි මොකද පනතේ සැලකිය යුතු ප්‍රමාණයක් සංශෝධන වලට භාජන වෙලා තිබෙන නිසා ඒ කියන්නේ දැන් අපේ මේසේ උඩ තියෙන පනත නෙවෙයි ඇත්තටම සම්මත වෙන්න නියමිතව තිබෙන්නේ. ඒ නිසා මා හිතනවා මේ සංශෝධන අපිට ඉතා ඉක්මනින් ලබා දෙනවා නම් හොඳයි කියලා ගරු කතානායකතුමනි.
අධිකරණය මතුමා ගරු මන්ත්‍රීතුමනි අපි ඒ ටික ඔබතුමන්ලාට අද දහවල් වෙනකොට ලබා දෙන්නම්. ඒත් එක්කම ඒ සියලු දේවල් අර ඩිටර්මිනේෂන් එකේ තියෙන ආකාරයටම තමයි සිද්ධ වෙන්නේ.
හරි. අගමැතිතුමනි.
ගරු කතානායකතුමනි අද දින කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත මේ ගරු සභාවට මා ඉදිරිපත් කරන්නේ ඉතාමත් සතුටින්. මෙම නව කොළඹ වරාය නගරයේ ඉදි කිරීමේ ආරම්භ කරන ලද්දේ 2014 වසරේ සැප්තැම්බර් 17 වෙනිදා මාගේ ජනාධිපති දුර කාලයේදී බව ඔබතුමා දන්නවා. මෙම ඉදි කිරීම කටයුතු සඳහා මුල්ගල් තබන ලද්දේ මහජන චීනී ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා සහ මා විසින් බවත් ඔබතුමා දන්නවා. මෙලෙස ආරම්භ කළේ මෙම දවන්ත ව්‍යාපෘති ආදවන විට හෙක්ටයාර් 269කින් සමන්විත භූමියක් ශ්‍රී ලංකාවට එකතු කිරීමට සමත් වී ඇති බවත් අප සියලු දෙනාම දන්නවා. එම නව භූමිය 2019 අගෝස්තු මස පසුගිය රජය විසින් කොළඹ දිස්ත්‍රික්කයට එකතු කරන ලද අතර මේ වන විට කොළඹ වරාය නගරය ලෙස හැඳින්වීමි විමකින් ශ්‍රී ලංකා ආර්ථිකයට දැවන්ත අවස්ථා රාශියක් එකතු කිරීමට අපට වටිනා අවස්ථාවක් උදා කර තිබෙනවා. ගරු කතානායකතුමනි මෙම නව ව්‍යාපෘතියෙන් නිසිල් පළල් නෙලා ගැනීමට නම් එම නගර සංකීර්ණක හරහා විශාල
ආයෝජනයක් රට තුළට ගලා එමට අවශ්‍ය වන නීතිමය සහ වාණිජමය රාමුව මනාව සකස් කිරීමට අත්‍යවශ්‍යයි. එසේ කිරීමට අප රජයට විශේෂ වගකීමක් දැන් පැවරි ඇති බව අප වටහාගත යුතුයි. එම රාමුව නිසිලෙස සකස් කිරවීමට අපට හැකිවෙන්නේ නම් ඒ හරහා අප රටේ ආර්ථිකයට ඊළඟ වසර පහ තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජනයක් ලබා ගැනීමට හැකිවන්නේ ඇයි ආර්ථික විශේෂඥයන් අවසා තිබෙනවා. ඒ සමගම නව නගරයේ ඉදිකිරීමෙන් කිරීම් කාර්ය සඳහා පුද්ගලයන් දෙලක්ෂයකට පමණ රැකියා ජීවනෝපාය අවස්ථාවක්ද මුල් වසර පහ තුළදී බිහි කරන්නට හැකි වෙනවා. තවද මුල් අවුරුදු පහ තුළ ක්‍රමයෙන් නව ස්ථීර රැකියාවන් 3000ක් පමණ බිහි කරවන්නටද අවකාශය උදාවන්නේ ඇයි ආර්ථික විශේෂඥයන්ගේ ගණන් කොට තිබෙනවා. ගරු කතානායකතුමනි, තම ආයෝජනය ලෝකයේ ඕනෑම රටකට යොමු කිරීමට ආයෝජකීන්ට අද අවස්ථාව තියෙනවා. ඒ සමගම විදේශ ආයෝජනය තම රටවලට ආකර්ෂණය කර ගැනීමට අද ලෝකයේ රටවල් අතර විශාල තරගයක් තියෙනවා. ඒ නිසා ආයෝජන බලාපොරොත්තු වන රටවල් ආයෝජනයකට ලබා දිය යුතු දිරිගැන්වීම් පාසුතාවන් සහ සේවාවන් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි. කොළඹ වරාය නගරය තුලත් එසේ වන්නට නම් තම කාර්ය සහ වගකීම් මැනවින් ඉටු කරන්න දක්ෂ කොමිෂන් සභාවකින් මේ නගරය සහ ඒ සේවාවන් කළමනාකරණය විය යුතුය. මෙම මෙම නව නගරයට ආයෝජනය කිරීමට පැවිසෙන සියලුම ආයෝජකයන් අවහිරතාවයක් හෝ බාධාවලට භාජනය නොවී තම ව්‍යාපාර කටයුතු වලට නිරත වීමේ වාතාවරණය සකස් විය යුතුයි. එසේ කිරීම සඳහා දැනට අපේ රටේ බොහෝ ආයෝජකීන්ට සිදුවන අසාධාරණ බාධා, කාලය නාස්ති කිරීම්, අනපේක්ෂික වියදම්, නිලධාරීවාදී ප්‍රමාදයන්, හදිසි ප්‍රතිපත්ති වෙනස් කිරීම් යනාදී මේ නව නගරයේදී අවම කිරීම අත්‍යවශ්‍යයි. මේ සඳහා විසමුතුමක් වශයෙන් අප රජය යෝජනා කර ඇත්තේ එකම කවුලුවකින් සිංගල් වින්ඩෝ. මෙම නගරයට පිවිසෙන විදේශ ආයෝජකීන්ට අවශ්‍ය සියලුම සේවාවන් සහ පාසුකම් ලබා දී ඔවුන්ගේ ආයෝජනය රටට ගලා එමට අවශ්‍ය යහපත් වාතාවරණය සැලැස්වීමයි. ගරු කතානායකතුමනි, ඕනෑම ආයෝජකයෙකු තමයි ආයෝජනය කරද්දී බලාපොරොත්තු වන වාසීන් අවශ්‍යතාවයන් තිබෙනවා. ඒවායේ කීපයක් සඳහන් කිරීමට මා කැමතියි. තම ආයෝජනය කරන රට පිළිබඳව තම විශ්වාසය තබාගෙන හැකි දේශපාලනික ආයතනික වාතාවරණයක් තිබිය යුතුයි. එම රටේ ආරක්ෂාව සාමය තිබිය යුතුයි. එම රටේ ආයෝජනය කිරීමට පහසු විය යුතුයි. එම රටේ ව්‍යාපාර කිරීමට ඇති අපහසුතාවය ඉහළ මට්ටමක තිබිය යුතුයි. එම රටේ බදුසහන සහ වෙනත් දිරිගැන්වීම් තිබිය යුතුයි. එම රටේ සර්ව ආර්ථික සාධක යහපත් මට්ටමට තිබිය යුතුයි. එම රටේ ආයෝජකයන්ට සහ ඔවුන්ගේ කණ්ඩායම්වලට සුරක්ෂිතව හා ජාත්‍යන්තර මට්ටමකින් ජීවත් වීමට හැකියාව තිබිය යුතුයි. එම රටේ වරාය, ගුවන් තොටුපළ, මාර්ග, විදුලිය, සන්නිවේදන පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ජාත්‍යන්තර මට්ටමක තිබිය යුතුයි. සෞඛ්‍ය සහ අධ්‍යාපනික පහසුකම් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි. ක්‍රීඩා සහ විනෝදාංශ වාතාවරණය උසස් මට්ටමක තිබිය යුතුයි. අලංකාර නගර පරිසරයක් තිබිය යුතුයි. එසේ නම් අප රටට ආයෝජනය ආකර්ෂණය කර ගැනීමට මේවා සියල්ලම අප රට තුළ ආයෝජකයන්ට ලබා දෙන්නට කටයුතු කළ යුතුයි. ගරු කතානායකතුමනි, අප රටේ ව්‍යාපාර කිරීමේ පහසුතාවය පසුගිය රජයේ කාලය තුළදී විශාල පසුබෑමකට ලක්ව තිබු බව අකමැත්තෙන් වුවත් අපට පිළිගන්නට සිදු වෙනවා. 2014 ලෝක බැංකුවේ ව්‍යාපාර කිරීමේ පහසුතාවය ජාත්‍යන්තර ශ්‍රේණියේ ශ්‍රී ලංකාව පසුගිය 85 වෙනි ස්ථානයේ, ඒත් 2019 වෙන විට ශ්‍රී ලංකාව 99 වෙනි ස්ථානයට වැටී තිබුණා. 2014 අපි දකුණු ආසියාවේ පළවෙනි ස්ථානයේ සිටියද 2019 වෙන විට 4 වෙනි ස්ථානයට වැටී තිබුණා. එයින් ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී අප රට යම් පසුබෑමකට ලක්ව තිබූ නිසා එම තත්ත්වෙන්ද අපි ඉතා ඉක්මනින් ඉහළ යෑමට වෑයම් කළ යුතුයි. එසේ කරන්නට නම් අප රට තුළ ආයෝජකයන්ට පහසුතාවයන් ඇති කරවීම කටයුතු කළ යුතු බව අවිවාදී පිළිගන්නට අපට සිදුවෙනවා. එම ප්‍රාන්තයේ මූලික අංගයක් වශයෙන් අප රටේ මේ නව රාය නගරය තුළ ව්‍යාපාර කිරීමේ පහසුකම් ඉහළ මට්ටමකට ලක් කිරීමෙන් ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට අපට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. එවගේම නව ගැබ්මහරා සමස්තයක් වශයෙන් රටපුරාම ව්‍යාපාර කිරීමේ අනිකුත් පහසුතාවයන්ද වැඩි කර ගැනීමට හැකිවීම මෙම ව්‍යාපෘතිය ලබාගත හැකි තවත් විශේෂ වාසියක්. ගරු කතානායකතුමනි, 2006 සිට 2014 දක්වා වසර 9 කාලය තුළදී අප රට සංවර්ධනය වූ වේගය පිළිබඳව ඔබතුමා හොඳින් දන්නවා. ඒ කාලයේ විවිධ අභියෝග බද්ධී වුවත් ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට බිලියන 79 දක්වා වැඩි කරන්න අපට හැකි වුණා. එහෙත් ඊට පසු 215 සිට 2019 වසර 5 තුළදී අප රටේ දළදේශීය නිෂ්පාදිතය වැඩි වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 80 සිට බිලියන 82 දක්වා පමණයි. එම නිසා අප රටේ ආර්ථික ප්‍රතිලාභ වර්ධනය වීම සම්පූර්ණයෙන් අපායි අඩාල වුණා. කිසිදු ව්‍යාපාරිකින් ආරම්භ කිරීමට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට ඒ කාලෙදීම රජය අසමත් වුණා. 2020 වසරේදී අපි නැවත රජය භාරගත් පසුව මුළු ලෝකෙම වෙලාගත් කොවිඩ් වසංගතය අපට මුහුණ දෙන්නට සිදු වුණා. රටේ ජනතාව කොවිඩ් නෝදනින් ආරක්ෂා කර ගැනීමට දින 60ක් තිස්සේ මුළු රටම වසා තැබීමට අපට සිදු වුණා. මුළු ව්‍යාපාර ක්ෂේත්‍රයටම දැඩි අභියෝගයක් වලට මුහුණ දීමට සිදු වුණා. ඒ හරහා මුළු ලෝකෙම සිදු වූ ආකාරයට අප රටද පසුබෑමකට ලක්වෙමින් 2020 වසරේදී 3.6% ආර්ථික සංකෝචනය වුණා. ඒ නිසා අප රට තුළ දේශීය නිෂ්පාදිත ඇමරිකානු ඩොලර් බිලියන 82 සිට බිලියන 80 දක්වා තව දුරටත් අඩු වුණා. එසේ වුවත් ජන ජීවිතයේ සතුටුදායක මට්ටමකට අඛණ්ඩව පවත්වාගෙන යාමට අප රජය සමත් වුණා. ගරු කතානායකතුමනි, රටක් හැටියට මෙම බැරෑරුම් තත්ත්වයට දිගින් දිගට මුහුණ දෙමින් අප රට නැවතත් කඩිසර වැඩබිමක් බවට පත් කරන්නට අවශ්‍යයි. අපි දැනටමත් මාර්ග කිලෝමීටර් 100 සැමට ජලය, නව අධිවේගී මාර්ග ඉදිකිරීම් වැනි රට පුරා ක්‍රියාත්මක කරන දැවැන්ත යරා ආර්ථිකමය පිබිදීමක් ඇතිකරගෙන යනවා. ජනතාව අතර නැවත මුදල් පරිහරණය වීම ඇතිකරවීම හරහා ව්‍යාපාරික විශ්වාසය ගොඩනංවනවා. හම්බන්තොට වරාය ආශ්‍රිත කාර්මික කලාපයක් තුළින් නව කර්මාන්ත නිර්මාණය කිරීමට අවස්ථාව උදාකර දෙනවා. රට පුරා ඖෂධ ඇතුළු අලුත් කර්මාන්ත කලාප දැනටමත් ඉදි කරනවා. එසේ කරමින් රට නැවත 6%ක පමණ වර්ධන වේගයක් ඉක්මවා යන මාවතකට යොමු කරවීම අපි බලාපොරොත්තුවයි. ගරු කතානායකතුමනි, මෙම නව පෝට් සිටි නගරය පදනම් කොටගෙන ඊළඟ අවුරුදු 5 තුළදී අප රට තුළට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ව්‍යාපාර කිරීමේ පහසුතා රාමුව අද මේ නව පනත තුළින් අප ස්ථාපනය කරනවා. ඒ හරහා කොවිඩ් වසංගතයේ මධ්‍යමයේ වුවද අප රටේ හැරවුම් 100,000ක් අපට සනිටුහන් කරවීමට හැකි වෙනවා. මේ පනත තුළින් එක් කවුලුවකින් සියලුම සේවාවන් ආයෝජනකයාට ලබා ගැනීමට හැකිවන නිසා අපි බලාපොරොත්තු වන්නේ ලෝකයේ මේ ඉහළ පෙළේ ආයෝජකයන් අප රටට පිවිසෙන්නට යොමු කිරීමයි. ගරු කතානායකතුමනි, අප රජය නිරන්තරයෙන් ජනතාවට සවන් දෙන රජයක් බව ඔබතුමා දන්නවා. ජනතාව අදහස් අප අගය කරනවා, ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරනවා. ඉන් මේ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති සියලුම උපදේශා නියෝග දෙවන කියවීමේ දීකුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ජනතා අදහස් සහ අප සහෝදර පක්ෂ අදහස් වලටත් අහුම්කම් දෙමින් මේ පනත තවත් සංශෝධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එයින් එකක් මේ කොමිෂන් සභාවේ සංයුතිය පිළිබඳවයි. කොමිෂන් සභාවේ සංයුතිය බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයයි යන යෝජනාව පනතගෙන තුලින්ම තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයේ විරුද්ධ යන මතය පනත සමුලින්ම සාවරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි සංශෝධනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍යතාවය පැන නැගීමට හේතුව පසුගිය රජය විසින් කරන ලද ආඥා අන්න පත්වීම හරහා ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත පාඩු බව අපි දන්නවා. එම අත්දැකීම් වලින් පැටගෑ අපගේ ජනතාවගේ සිත් තුළ අද දැඩි බියක් ඇති වී තිබෙනවා. එම බිය සාධාරණ බවක් අපි පිළිගන්නවා. ඒ අතරම මේ වරාය නගරයේ බිහිවන රැකී අවස්ථාව වලින් 75%ක්වත් ශ්‍රී ලංකාවට වෙන්විය යුතුයයි යන රෙගුලාසි වෙත අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේ කරනවාට සමගම අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයන් සතු නොවන සමහර අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතුයි අපි විශ්වාස කරනවා. ඒ අනුව එවැනි විශේෂ අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට බලයක් දපවරමින් ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසෙන ආකාරයට මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, 2015 සිට 2019 දක්වා කාලය තුළදී පසුගිය රජයේ මෙම ව්‍යාපෘතියේ වටිනාකම අවබෝධ කර ගැනීම සතුටට කරුණක්. ඒ හොඳම නිදනු වන්නේ 14 අප රජය කාලි ආරම්භ කළ මෙම වරාය පෝට් සිටි කිරීම 2015 සිට විවිධ හේතුන් නිසා අඩාල වූවද මන්දගාමී වූද විශාල වන්දියක් සිදු වූවද පසුගිය රජයේ මෙම ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීමයි. අද විපක්ෂයේ සිටින මන්ත්‍රීතුමත් තුමන් ඒ අවස්ථාවේදී දැක් වූ එම යහපත් ප්‍රතිචාරය නිසා අප රටට ඉදිරියේදී අත්වන්නට නියමිතව වාසියේ කොටස්කරුවන් වන්නට තුමන්ලාටත් අයිතියක් තිබෙනවා. ඒ නිසා පටු දේශපාලන කෝණවලින් නොඹලා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තුමන්ලා ඒ අවස්ථාවල මේ පලනෙලා ගනිවි යැයි මම විශ්වාස කරනවා. ඒ අනුව අද අප රජයේ ඒ නව නගරයේ ඉදි කිරීමට ගන්නා ප්‍රයත්නයට සහයෝගයක් ලබා දෙමින් අලුත් උත්තේජනයක් රටට ලබා දීමට අද විපක්ෂයේ සිටවත් ඔබතුමන්ලා සහයෝගය ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා. ඔබ සියලු දෙනාම එසේ කළහොත් එම පණිවුඩය ජාත්‍යන්තරයට අප ලබා දෙන විශිෂ්ට පණිවුඩයක් බව මම මතක් කරන්න. එවැනි පණිවුඩයක් තුළින් අපේ රටට ගලා එන ආයෝජනය ප්‍රමාණ ඉක්මනින් වැඩි වෙන බව නිසකවම අපිට කියන්න පුළුවන්. එවිට මෙම ජයග්‍රහණය අපි සියලු දිනාටම පක්ෂභේදයකින් තොරව භුක්ති විඳීමට හැකිවනු ඇත. එසේ නම් ගරු කතානායකතුමනි, අපේ රටට ආදරය කරන රටේ ඉදිරි ගමනට ආශිර්වාද කර සිළුම් මන්ත්‍රීවරුන්ට පක්ෂභේදයෙන් තොරව මෙම පත්‍රයට සහාය ලබා දෙන ලෙස මා ඉතා උනා ගමින් ආරාධනා කරනවා.